සාදු සාදු සාදු. 2019 වසරේ 7 වෙනි මාසේ 16 වෙනිදා ඇසලපුර පසළොස්වක බොහෝ දවසේ භාවනා වැඩසටහන අප සිහිපත් කරමු. ඇසලපුර පසළොස්වක බොහෝ දිනේ මුල් කරගෙන ශාසන ඉතිහාසයේ සිදුවුණු අසිරිමත් සිද්ධීන් ගණනාවක්. වෙසතුරු අත්බැවීම පසු තුසිත දෙව්ලොවේ ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දමදිව මධ්‍යයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන සාක්‍ය රජතුමාගේ අගමෙහෙසිය වන මහා මායා දේවිය කුස පිළිසිඳගත්තේ ඇසුළු පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. එකුත් තිස්වයේදී ලෙඩෙකු මහල්ලෙකු මළමිනියක මහනරුවක් යන සිව්පෙර නිමිති දැක ගිහිගේ කලකිරි අභිනික්‍රමණය කරන ලද්දේ ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුදුරදුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සූප ගමනය බරණැස මිගදහාය නම් ඉසිපතනයේ සිදු වූයේ ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. රාමුල කුමරුන්ගේ උපත සිදු වූයේත් ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුදුරදුන් ගණ්ඩබ්බ රුක්ක මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස යමා මහ පෙළහැර දැක්වූයේත් ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. එසේම ප්‍රාතිහාරය දක්වා 7 වෙනි වස ගත කිරීමට තවතිසා දෙව්ලොව වැඩමකොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බන දේශනා කළේ ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 3 මසකින් තුතිය ශාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂා සංවිධානය ඇතිව රජගහ නුවර විභාර පර්වතයේ ධර්ම මණ්ඩපයේදී ප්‍රථම ධර්ම සංගීතය පැවැත්වීම සඳහා රජගහ නුවර වැඩමකොට වස් එළඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේ ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුද්ධ වර්ෂ 236 වෙන්නේහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමා සම්මත කරන ලද්දේ ඇසල පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුද්ධ වර්ෂ 236 වෙන්නේහි අරිට්ට කුමරුන් ප්‍රධාන සිංහලයන් 50 දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු වූයේත් ඇසළ පුණු පොහෝ දෙනකය. සානු සානු සානු. බුද්ධ වර්ෂ 236 වැන්නේහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ඩක චේතිය වටා කර වූ අට සැටලෙන් පූජාව හා දෙසටක් රහතන් වහන්සේලාගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය පළමු වස් එළඹීම සිදු වූයේ ඇසළ පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුද්ධ වර්ෂ 382දී දුටු ගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑරදුන් තනන්නට මගුල් බල තැබීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. එසේම උතුරු සැල් නැකතින් මහසෑයේ ධාතු නිදන් කොට අනේක ප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදු වූයේ ඇසළ පුණු පොහෝ දිනකය. සාදු සාදු සාදු. බුද්ධ වර්ෂ 847දී කිස්සිරි මෙවන් රජු දවස කලිඟු රටින් හේමමාලා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන් වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කරගෙන එනු ලබන දළදා පෙරහැර ආරම්භ වූයේ ඇසළ පුණු පොහෝ දිනකය. සාදු සාදු. මෙවන් උතුම් ශ්‍රේෂ්ඨ සිදුවීම් රාශියක් සිහි කැඳවා ගනිමින් මේ ඇසළ පුර පුසලස්සක පොහෝ දවසේ අප සිල් ගුණ වඩමු, භාවනා කරමු. සාදු සාදු සාදු. දේමේ භික්කවේ අන්තා පම්බජිතේ නන සේවිතම්බා යෝචායන් කාමේ සුකාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පූතජ්ජනෙකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්ත කිලමතාන යෝගෝ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ. සාදු සාදු සාදු. අද වැනි දවසක ලෞතරා බුදුරජාණන් වහන්සේ නමක් ඒ බුදුවරයෙන් බුදුවරයන් වහන්සේලා දල්වා ගන්නා ලද ඒ නිර්වාණ දර්ශනය ගුණය තවත් මනසක තවත් ඥානයක සනිටුහන් කරපු දවස. ඒ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිත් තුළ ඒ උතුම් නිර්වාණය නැමැති පහන දැල්වුණු දවස. ඉන් පස්සේ තමයි පින්නතුනේ ඒ සිත තුළ ආලෝකය ඇති වුණේ, ඥානය ඇති වුණේ, විද්‍යාව පහළ වුණේ. පින්නතුනේ එතෙක් අන්ධකාරයේ විශ්වාසයන් තුළ තෙරක් නොදකින අනන්ත දුක් ගැහැට ඇති සංසාරේ තරණය කරමින් සිටියේ. ඒ තථාගතයන් වහන්සේ දල්වා ගන්න ලද ඒ අමා ආලෝකය ඥානය අදත් අපටත් ලබා ගන්නට පුළුවන්. ඒ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රසාදයෙන් මෙනෙහි කරන විට ලී කෑලි දෙකක් අතුල්ලන මිනිස්සෙක් ගින්දර උපදවා ගන්නවා වගේ තථාගතයන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරන කෙනා සද්ධර්මය උපදවා ගන්නවා. මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොහොමද පින්නතුනි මේ ධර්මය උපදවා ගත්තේ? උන්වහන්සේට දේශනා කරන ප්‍රධාන කාරණය තමයි මේ කාම සුඛල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි කියන මේ දෙක අතරින්. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියන එකට පත් වෙන කියලා. මේ කාරණය කියන විටම මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට මේක තේරුණේ කොහොමද? වැටහුණේ කොහොමද පින්නතුනේ? මේ ලෝකෙ බෙදන්න ගියොත් පින්නතුනේ අප්‍රමාණ බෙදීම් තියෙන බව ඇත්ත. නමුත් ඒ කාලේම මේ යෝගාවචරයන් ඒ අප්‍රමාණ බෙදීම් කොටස් දෙකකට බෙදුවා. මොකද්ද ඒ කොටස් දෙක? කාම සුඛල්ලිකාන යෝගේ අත්තකිලමතාන යෝගේ කියන මෙන්න මේ කොටස් දෙක. මේ කොටස් දෙකට ලෝකේ යම්තාක් බෙදනවද ඒ සියලු බෙදීම් අන්තර්ගතයි. ඊටාම සැකවින් තථාගත බුදු පියාණන් වහන්සේ මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ඒ කොණ්ඩඤ්ඤ කියන එවකට තාපසයාට දේශනා කළා. දේශනා කරාට පස්සේ පින්නතුනේ උන් වහන්සේ තුළ ඉපදිය යුතු, අවබෝධ කර යුතු, ගත යුතු ඒ ධර්මයේ උපදවා ගත්තා. චක්ඛුං උදපාදේ අන්න ඇස පහළ වුණා. ඥානං උදපාදේ ඥානය පහළ වුණා. පඤ්ඤා උදපාදේ ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදේ විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදේ ආලෝකය පහළ වුණා. අපිත් පහළ කරගත යුත්තේ කවරක්ද? ධර්ම චක්ෂුෂය. අපිටත් යම් දවසක කියන්න පුළුවන් නම් චක්ඛුං උදපාදේ අනේ මට ඇස පහළ වුණා කියලා කියන්න පුළුවන් නම් අන්න ඒක ශ්‍රේෂ්ඨයි පින්නතුනි. ඥානං උදපාදේ අනේ මේ ලෝකයේ තියෙන සතු දකින්න පුළුවන් ඥානය මට පහළ වුණා. පඤ්ඤා උදපාදේ මට ලෝකෝත්තර ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදේ මේ ලෝකයේ තියෙන විද්‍යාත්මක බව දැන් පුදු සංකල්පවල නොපැටලි පුජ්‍යල විශ්වාසයන් මත නොයැපි යැපෙන්නේ නැතුව මට දකින්න පුළුවන්කම ලැබුණා කියලා උදාන ප්‍රකාශ කරන්න පුළුවන්. ආලෝක උදපාදේ අඳුරු බවින් පිරුණු ජීවිතය ආලෝකයෙන් බබලන්නට පටන් ගත්තා. ආලෝක උදපාදේ දැන් මගේ ජීවිතය අඳුරු නැහැ, ආලෝකවත් වෙලා තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. එවන් ප්‍රකාශයක් කිරීමේ බලාපොරොත්තුවෙන්, එවන් දවසක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අද හෝ හෙට හෝ මේ වසරේ හෝ තා වසර කීපයක් ඇතුළතදී හෝ එහෙම නැත්නම් බුදු කෙනෙක් හමු වේදී හෝ මෙන්න මේ උදානය ප්‍රකාශ කිරීමේ පරම පිවිතුරු බලාපොරොත්තුවෙන් තමයි සෑම බෞද්ධයෙක්ම පාරමී පුරන්නේ. ඉතින් අපි උත්සාහ කරමු මේ භවයේදීම මේ උදානයන් ප්‍රකාශ කරන්නට. අප තථාගත ධර්මය අවලංගු කර නොගෙන වලංගු ධර්මයක් කොට සලකා හැකි පමණින් ධර්ම අවබෝධයන් සිදු කරගන්න අපි මහන්සි වෙමු. මුලින්ම පින්නතුනේ අපේ සිත තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට එක් කරගමු. ඉහත අන්ත දෙකෙන් නිදහස් මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටුවාලමු. සුඛාන්තයටත් දුක්ඛාන්තයටත් නොවැටි කිසිදු අන්තයකට නොවැටීමයි ඒකෙන් අදහස් කළේ. කිසිදු අන්තයකට නොවැටී අපගේ සිත පවත්වමු, අපගේ ඥානය පවත්වමු, අපගේ ඇස පවත්වමු, අපගේ විද්‍යාව පවත්වමු, අපගේ ආලෝකය පවත්වමු, අපගේ වාසය සියලු අන්තවලින් නිදහස්ව පවත්වමු. එයයි මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. පින්නතුනේ අප මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තේරුම් ගන්න උත්සාහ කිරීම තමයි මේ ජීවිත කාලයේම බෞද්ධයෙක් හැටියට මහන්සි වෙන්නේ. මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තේරුම් ගන්න බැහැ පින්නතුනේ. ඇස උපදින්න නැතුව, ඇස ඉපදීමයි මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගැනීමයි එකට සිදුවන දෙයක්. කොහොමත් අපි මාවත දකින්න ඇස පහළ වෙන්නම ඕන, මාවත දකින්න ආලෝකය තිබෙන්නම ඕන, අඳුරේ මාවතක් පේන්නේ නැහනේ. එහෙමනම් මේවායේ පාදයේ සමගම තමයි මාවත අපට විවෘතවන්නේ, මග්ගා මග්ග ඥාන දර්ශනය පහළ වෙන්නේ. පින්නතුනේ අනන්ත සසර පාරමී බලයන්ද පූර්ණය කරලා තිබුණු මේ භවයේදීද අනන්ත දුක් ගැහැට මොක්ෂේ සොයා දුක් විඳපු ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට ෂණිකයෙන් බුද්ධ වචනය තේරෙනවයි කියන එක පුදුමයක් නොවේ. ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේම නැත්තම් කොණ්ඩඤ්ඤ තාපසයාණන් වහන්සේ කරන ලද කැපවීම සහ වඩන ලද ඥානයන් භාවනාවන් එක ඔබ ප්‍රස්ථාරයකින් පෙන්වන්න ඔබේ ජීවිතය ගැන කියලා කිව්වොත් ඔබට තේරෙයි ඔබ කොතනද ඉන්නේ කියලා. කොණ්ඩඤ්ඤ තාපසයාගේ අප්‍රමාණ කැපවීම 99%යි ඕ 100%ක්ම වෙන්න පුළුවන්. ඔබේ කැපවීම සියයට කොච්චර වේද? 0.0000ක්වත් නෙවෙයි. අපි ගිහි ජීවිතවල කමින් බොමින් විනෝද වෙමින් අනේ කාලය ගත කරන අපේ කැපවීම ශාසන ධර්මයට තියෙන එක බොහෝම අඩුයි නෙවෙද කියලා කල්පනා වේවි. ආන්නේ නිසා මේසා තමයි පින්නතුනි මේ තථාගත ධර්මයේ ගැඹුර හරය ගිහි පුතජන ජීවිත ගත කරන අයට අවබෝධ කර ගැනීම අසීරුවන්නේ. නමුත් අපි උත්සාහවත් වෙන්න ඕන, මග හරින්න හොඳ නෑ. බුද්ධ කාලේ ඉතිහාසයේ අප්‍රමාණ මේ ආර්ය මගට වැටිච්ච සතර අපා දුකින් මිදිච්ච ශ්‍රාවක ශ්‍රාවිකාව අපමණ සිටියා. මහරහත් ඵලයට නොපෙමුණුන අපමණ සිටිය ශ්‍රාවක ශ්‍රාවිකාව. අන්න ඒ නිසා අපත් ධර්මය අවලංගු කරන්න නැතුව මේ ධර්මයෙන් අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කියලා කල්පනා කරගෙන නිවන් පිණිස පේවි වාසය කිරීම, නිවන් පිණිස කටයුතු කිරීම බොහොම වටිනවා. පින්නතුනේ මේ ලෝකයේ තියෙන සියල්ල හඳුනා ගන්නවා බුද්ධඥානෙ. ඒ බුද්ධඥානෙන් දකින පින්නතුනේ සියල්ල එක වචනයකට ගන්නවා බුදුහාමුදුරු. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝමය කියන වචනයකට ගන්නවා. ගිහි ජීවිතයක සාමාන්‍ය මිනිසෙක් ළඟ තියෙන මනසේ සමස්තය එක වචනයකින් කියන්න කිව්වොත් එහෙම කියන්න පුළුවන් එක දෙයක් තමයි මනෝමය කියලා. සමස්ත ලෝකයේ තියෙන සියලුම ආගම් ගැටලු ප්‍රශ්න පිළිතුරු සියල්ල එක වචනයකින් ප්‍රකාශ කළොත් මනෝමය. ඇයි මනෝමය කියලා කියන්නේ? මනසින් මවා ගන්නා ලද, මනසින් මවා ගන්නා ලද සියල්ල තමයි ලෝකේ තියෙන්නේ. ඔබේ ජීවිතෙත් බලන්න, මනසින් මවා ගන්නා ලද සියල්ල. එකේ ප්‍රබලම මවා ගැනීම තියෙන්නේ තමා තුළ, තමා ළඟ. පළමු මවා ගැනීම තමයි මම කියන සත්වයේ ඇත. මගේ කිය ආත්මය ඇත. මෙන්න ප්‍රබල සහ පළමු මවා ගැනීම. ඉන් පසුව දෙවෙනි කාරණේ හැටියට මගේ කියන මවා ගැනීම ලක්ෂ කෝටි ගානක් ඇත. මෙන්න මේ තුළ තිබෙන අවිද්‍යාව පෙන්නුතුනේ පළමුවෙන්ම අප අත්දකින්න ඕන, ඥානනය කරගන්න ඕන, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ මනෝමය චිත්‍රයකට තමයි මම මේ රැවටිලා ඉන්නේ. ඇත්තකට නෙමේ, බොරුවකටයි රැවටිලා ඉන්නේ. මායාවකටයි රැවටිලා ඉන්නේ, මිරිඟුවකටයි රැවටිලා ඉන්නේ, විචාවකටයි රැවටිලා ඉන්නේ. විචාව කියලා කිව්වේ අර මැජික් කරුවන් කරන මැජික්, ඒ විචාව. ඒකටයි රැවටිලා ඉන්නේ. නැති දෙයක් ඇති සැටියෙන් දකින අනවබෝධිත තත්ත්වය හිවන් අවිද්‍යාවේ. අපි මේ අවිද්‍යාව හමුවේ කුමක් කරන්නෙමුද? තව තවත් සිහිය පවත්වමු අප තුළ, තව තවත් විද්‍යාත්මකව ගවේෂණය කරමු සත්‍ය සොයා අප තුළ. සියල්ලට පරම නිෂ්ඨාව වූ පිළිතුර සොයා ගනිමු අප තුළින්ම. ඔබ ලෝකයේ කෙලෙහි කලකිරුණු කෙනෙක්ද? ලෝකයේ කියන පිනතුනේ මේ බාහිර ලෝකය ගැන නෙමේ, සංකල්ප ලෝකය. සංකල්ප ලෝකය කෙරෙහි කලකිරුණු කෙනෙක්ද? එවැනි කලකිරීමක් ඇති වෙන්නට පිනතුනේ සංස්කාර ලෝකයා තුළ තිබෙන සත්‍ය දකින්නට. සංස්කාර ලෝකයේ තුල තිබෙන සත්‍ය දකින්න ඕන. මේ ලෝකයේ ලස්සනක්වත් අවලස්සනක්වත් නැහැ වෙනතුනේ මනෝමයා කියන தත්වෙන් එහාට. මේ ලෝකේ ලස්සන පවතින්නේ, තව ලස්සන පවතින්නේ කොතනද? මනෝමයා. හරි තියෙන්නේ පින්නතුනේ මනෝමයා, වැරදි තියෙන්නේ මනෝමයා. පුතංජනයාට රහතුන් හරි වැරදි තීරණය කරන්න සංකල්පිතව නොවේ, අත්ථූපනායක ධර්ම මුල් කරගෙන, තමා උපමා කරගෙන. ඒ හරි වැරදි බොහොම සාධාරණ, දෘෂ්ටිගත නොවන, අන්තගාමී නොවන හරි වැරදි. එහෙත් පුහුදුන් සත්වයා විසින් තුළ තියෙන්නේ සීලබ්බත උපාදානය නිසා, විචිකිච්ඡාව නිසා, අවිද්‍යාව නිසා හටගන්නා ලද අන්ධභාවයෙන් ගන්නා ලද හරි වැරදි. එනිසාවෙන් පෙනුතුනේ හරි වැරදි පුතජ්ජන සිතේ තියෙන්නේද මනෝමයා කියන ස්වභාවය. මායාවෙන් මිදෙන්නට පුළුවන්කම තිබෙන්නේ තමා තුළ මායාවක් ඇති බව හඳුනා ගැනීමෙන්. ඔබ තුල මායාවක් තිබේ නම් තවදුරටත් ඔබ මේ මායාව දෙස බලා සිටීමෙන් පළක් නැහැ. ඔබ මේ මායාව අතහැර සත්‍ය සොයා යා යුතුයි. දුක නම් දුක දෙස බලාගෙන සිටීමෙන් පළක් නැහැ. දුක අතහැර සත්‍ය සොයා ගමන ආරම්භ කළ යුතුයි. මේ සියල්ල දුක නම් නිවන ඇත්තේ කොහිද? ඔබ තුළම ඔබ ගවේෂණය ආරම්භ කරන්න. ඔබ හාත්පස අත්දකින්නේ දුක නම් නිවීම ඇත්තේ, සහනය ඇත්තේ, සතුට ඇත්තේ, නතරවීම ඇත්තේ කොහිද? ඔබ තුළම ඔබ සොයන්න. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විමුක්ති ධර්මය විනාඩි පහක් හොයලා අතහැරලා දැම්මද? එහෙම නැත්තම් මේ විමුක්තිය නිර්වාණය කියන උතුම් ධර්මය තමා තුළ පහළ වෙන තුරු දින ගණන්, මාස ගණන්, වසර ගණන් සෙව්වද නැද්ද? සෙව්වා. ඔබට එයින් ලබා දෙන අනුශාසනය කුමක්ද? ලැබෙන තුරුම සොයන්න. එක ක්ෂණයකින් අවබෝධ වෙන්න පුළුවන්, සතියකින් අවබෝධ වෙන්න පුළුවන්, මාසිකින් අවබෝධ වෙන්න පුළුවන්, වසරකින්, හය වසරකින්, සත් වසරකින් අවබෝධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණාසන්න මොහොතේදී වුණත් අවබෝධ වෙන්නට පුළුවන් ධමයක් තමයි බුදුහාමුදුරුව අපිට දේශාවතාලේ. එනිසා අපි ධර්මානුකූලව නිර්වාණය පිළිබඳ පරීක්ෂණයේ ගවේෂණයේ නියමී සිටිය යුතුයි. සත්වයේ පුජ්‍යලේ කාත්මයක් නැත කියන தത്വයට එන්න ඕන. මම මගේ කියන තිත්වය නැති தത്വයටපත් වෙන්න ඕන. ගති විමුක්ත වෙන්න ඕන. තමන්ගේ හිතපතුලේ අවසාන චේතනාවේ මොනවද නැත්තේ? ගති නෑ, ගති විමුක්තයි. ගති විමුක්තයි. ඔබ ළඟ තියෙනවද බලන්න දැන් ගති? ස්ත්‍රී ගති, පුරුෂ ගති. ඒ ස්ත්‍රී පුරුෂයා වුණාට පස්සේ ඒ ගතියෙන් ගති පැටව හැදෙනවා. ඊළඟට ඔන්න පුරුෂයා ගති ඇති වුණා, පුරුෂයා ඊළඟට යක්ෂ ගති ඇති වෙනවා. පුරුෂ මනුස්ස ප්‍රේත, මනුස්ස ගතිය හටගත්ත, මනුස්ස ගතියෙන් මනුස්ස ප්‍රේත ගතිය හටගත්තා, මනුස්ස යක්ෂ ගතිය හටගත්තා, මනුස්ස දේව ගතිය හටගත්තා, මනුස්ස තිරිසන් ගතිය හටගත්තා. තිරිසන් ගතියෙන් තව තව ගති හටගන්නවා. ඒ ගතියෙන් තව තව ගති හැදෙනවා. එහෙම වැල් පිට වැල් ගති, එක ගතියක්වත් නැති වුණහම අපි එතෙන්ට කියනවා ගති විමුක්තයි. දැන් ඔබ ඉන්නේ මොන ගතියෙන්ද? මනුස්ස ගතියෙන්ද ඉන්නේ? හොඳට බලන්න මනුස්ස ගතියද තියෙන්නේ කියලා බලන්න. සමාජ වහරෙන් අපි අහලා තියෙන වචන දුෂ්ට ගති, තිරිසන් ගති, ඕවා යක්ෂ ගති, සර්ප ගති නේද? ඕවා බලු ගති කියලා කියනවා. පෙරේත ගති, මනුස්ස ගති, දේව ගති. හැබැයි ගති විමුක්ත වූවෙකු වන්නට කල්පනා කළේ නෑ. මම මේ වගේ කෙනෙක් වෙමි කියනව නෙමේ, මම කිසිවෙක් නොවේමි කියන තැනට ප්‍රාර්ථනාව පුරන්න. පාරමී පුරන්න ඕන පොතෙන්ටද මම කිසිවෙක් නොවේමි කියන තැනට පාරමී පුරන්න. දැන් මේ පාරමී පුරන මොහොත මේ තැනත් ලබනාත්මෙ උපදින්න ඕනේ. මේ මොහොතෙත් ඔබ උත්සාහවත් වෙන්න ඕන මම කිසිවෙක් නොවේමි. කිසිවෙක් නොවේමි කියන තැනට පත්වීම තුල අපට නිවන් මඟ සාක්ෂාත් වෙනවා කියලා පේනවද දැනෙනවද ඔබට? නිකන් ඈතින් පුඩා ආලෝකයක් වගේ, රිදී ඉරක් වගේ, කළු වලාකුලක රිදී ඉරක් වගේවත් අඩුම තරමේ පේනවද? කිසිවෙක් නොවේමි කියන තත්ත්වයට පත් වුණාම එතන විමුක්ති මාර්ගයේ දොර විවරව පවතිනවා කියලා තමන්ට පේනවද කියලා බලන්න නුවණ ඇසට, ප්‍රඥා ඇසට, ධර්ම චක්ෂුෂයට පේනවද කියලා බලන්න. පේනවා නම් අන්න එතෙන්ට පත් වෙන්න පින්නතුනේ. එතකොට මේ ගති අත්හරින්නේ කොහොමද? ලෝකය විදර්ශනා කරලා බලන්න පිරතුනේ. මේ ලෝකය කපුරු පෙත්තක් පිච්චු වගේ නැති වෙලා යනවායි කියලා දේශනා කරනවා. දැන් ඒක විද්‍යාවෙනුත් ඔප්පු කරලා තියෙනවා. මේ පෘථුවියත් කපුරු පෙත්තක් පිච්චු වගේ නැති වෙලා යනවා. හිතන්නවත් බෑනේ. අදහන්න බැරි දෙයක්. නමුත් ඒක විද්‍යාව තහවුරු කරලා තියෙන්නේ. ඒක එහෙම වෙනවා. විශ්වීය සුළි සුළඟක් වගේ පවතින අර කළු කුහර කියන අවස්ථාවකට අහු වුණොත් අපේ මේ තියෙන මුළු චක්‍රාවාටයම උනත් පින්තුණි අල්ලු බවට නෙමෙයි නිකම් වාෂ්පයක් බවට පත් වෙනවා. සංස්කාර ලෝකයේ අපිට තියෙන මනෝමය අවිද්‍යාව දුරු කරගන්න ඒ කාරණේම මදිද? මහා පෘථුවේ අලුවත් හොයන්න වෙන්නේ නැත්තම් මේ අපේ තියෙන පටු සංකල්පවල අගය කවරක්ද? බලන්න ඔබට තියෙනවද කියලා පින්නතුනි පුජ්ජල මාන්නය. ඒ වගේම බලන්න යොබ්බන මදය. මම තරුණෙක්, ශක්ති සම්පන්න කෙනෙක් කියන මාන්නය තියෙනවද කියලා බලන්න. ඒක තමන්ගේ හිතේ තියෙනවා නම් ඒක තමන්ම තමයි දුරු කරගන්න ඕන කියලා දෙන්න. මේ ශරීරය කොයි වෙලාවේ මහා පොළොවට පස් වෙනවද කියලා කියන්න බෑ. ඔබේ ඔය යොබ්බන මදය අවිද්‍යාවක්. ඒක සිතෙන් පහව යන තුරුම විදර්ශනා කරන්න ඕන, පෙන්වන්න ඕන සිතට. එහෙම පෙන්වන්නේ නැත්නම් හිතෙන් අයින් කරන්න බෑ. එහෙම පෙන්වන්න. ධනය බලය නිලය මුල් කරගත්ත මානය තියෙනවද කියලා බලන්න. මේ ධනය බලය නිලය අපගේ නෙත් අභියස හෝ ඒවායින් අප ඈත්වීම හෝ අපෙන් ඒවා ඈත්වීම ඕනෑම ක්ෂණයක සිදුවිය හැකි කාරණය. ඒවා නිසා හටගත්තා වූ මනෝමය අවිද්‍යා සහගත ධනමානය බලමානය කුමකටද? ඔබම ඔබගේ සිතෙන් මේවා අතුගා දමන්න. ඔබගේ දුර්වලතා තමයි පිළිතුනේ සංසාරේ පවත්වන්නේ, සංසාරේ ජීවත් කරවන්නේ ඔබගේ දුර්වලතා අවිද්‍යාව. දෘෂ්ටිගත නොවීම මානසික මහා සහනයක්. සංකල්පගත නොවීම මානසික මහා සහනයක්. වචී සංස්කාර රැස් නොකිරීම පින්නතුනේ මහා සහනයක්. ඒකටමයි නිවන කියලා කියන්නේ. ඒකටමයි නිවන් මඟ කියලා කියන්නේ. නොවැළීම, නොගැටීම, දියුණු කිරීමමයි. නිවන් මඟ. නොවැළීම, නොගැටීම දුරු කළාද යමෙක්, අන්න ඔහුට කියනවා කළ යුතු සියල්ල කළ අවසන් කර තැනත්තා කියලා. බ්‍රහ්මචර්යාව අවසන් කළ තැනැත්තා කියලත් බණ පොතේ සඳහන් වෙන්නේ අන්න ඒ තැනැත්තාට. එහෙම නැත්තම් ලොව පැවැත්ම අවසන් කරපු කෙනෙක්. ඔබ ඇලීම ගැටීම අවසන් කළොත් ලොව පැවැත්ම අවසන් කළා. සසර පැවැත්ම අවසන් කළා. දුක්ඛයාගේ කෙළවරට පැමිණියා. රූපය මම නොවේ, මගේ ආත්මය නොවේ, මාගේ ජීවිතයට සම්බන්ධ දෙයක් නොවේ කියලා එකින් ඈතුණු කෙනාටයි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. වේදනාව මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඒකින් ඈතුණු වෙන්නුණු කෙනාටයි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. සංඥා මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා කල්පනා කරලා එකෙන් ඈතුණු කෙනාටයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. සියලු වචී සංස්කාර ඇතුළු සියලු සංස්කාරකයන්ගෙන් ඈත්තුණු සංඛාර නිරෝධයට පත් කරගත් තැනැත්තාටයි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. විඥානයේ මම නොවේ, මගේ ආත්මය නොවේ, ඒ මිරිඟුවක්, ඒ මායාවක් මම රවට්ටන මැජික් කරුවෙක් වැනි දෙයක්, ඒකෙන් ඈත්තුණු කෙනාටයි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. මොහොතක් සිතන්න, ඔබට ඉන්ද්‍රියන් පහෙන් තොර වුණොත්, එහෙම නැත්නම් ඉන්ද්‍රියන් පහ දැන් නැහැ කියලා හිතන්නකෝ. හිතුවහම බලන්න ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඊළඟට ඉන්ද්‍රියන් පහ නැති තැනට ගන්න. දැන් ඔන්න ඔබට ඉන්ද්‍රියන් පහම නැහැ. මේ පහෙන්ම අයින් වෙලා, එහෙම නැත්නම් දුරු කරලා, එහෙම නැත්නම් ඉක්මවලා කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉන්ද්‍රයන් පහෙන් තොර වුණාම බලන්න දැන් ඔබට තියෙන ප්‍රශ්නේ. ඉන්ද්‍රයන් පහෙන් තොර වෙලා වාසය කරන්න. ඒක කවුරු හරි අරන් ගියා කියලා හිතන්න, උගුලගෙන ගියා කියලා හිතන්න, නැති වුණා කියලා හිතන්න, වාෂ්ප වුණා කියලා හිතන්න. දැන් බලන්න ඔබට තියෙන ප්‍රශ්නේ. ඔබට ඒ තැන ප්‍රත්‍යක්ෂව අත්දකින්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. ඉන්ද්‍රියන් පහ නැති තැන. අනේකාකාරයන්ට පිනතුනේ ධර්මය ප්‍රගුණ කරන තැන තමයි කොයි හෝ මොහොතක තමන්ගේ යථා භූත ඥාන දර්ශනය පැන නගින්නේ. එහෙම ප්‍රගුණ කරන්නේ නැති තැනක යථා භූත ඥාන දර්ශනය පැන නගින්නේ නැහැ. ඒ නිසා අපිට ඒ ක්‍රියාව තුළ නිවන තියනවද නැද්ද කියලා ඇහුවට ඒකට ඍජු උත්තරයක් දෙන්න බෑ. ඒක හරියට අර චූල පන්තරකට රෙදි කෑල්ල දීලා රජු හරණම් කියලා කියන්න කිව් පමණින් කවුරු හරි විමසුවොත් රෙදි කෑල්ල තුල නිවන තියනවද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. ඔව්. එතකොට රෙදි කෑල්ලක් පිරිමැද්ද පමණින් රහත් වෙනවද කියලා කවුරු හරි තර්කයක් ගොඩනැගුවොත් කියන්න පුළුවන්ද? බෑනේ. ඒ වගේ තමයි පින්නතුනේ අපගේ අධ්‍යයනයන් අපි සිදු කරගෙන යනවා. ඒක හැමෝටම එක කාරණයක්, කියන්න බැහැ මේකෙන් ඔබට කාන්ත වශයෙන් ලැබෙනවා කියන්න බෑ. කෙනෙකුට ඒක ගැලපෙන්නත් පුළුවන්. එහෙනම් අපිටත් ගැලපෙන කර්මස්ථානය ලැබෙන තුරු හරියන තුරු අපි ධම්මඟ වඩන්න ඕන. ලෝකේ සොයා ගැනීම සිද්ධ කරේ පරේක්ෂණය තුළ. එතකොට මේ නිර්වාණය සාගන තියෙන්නේ පරේක්ෂණය තුළ. ඒකට කියන්නේ විදර්ශනා විපස්සනා. බුදුරජාණන් වහන්සේ නම කල්පනා කළා සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේගේ සමයේ මේ මනස මම කොහොම පිහිටෙවොත්ද නිවැරදි කියලා. ඊට පස්සේ දැනගත්ත මේ මනස කියලා කියන්නේ මායාවක්. හැම අතකින්ම මම පිහිටෙවොත් පිහිටවන්නේ අන්න සංකල්පයක් කියලා දැක්කා. සංකල්පයක් කියලා දැකපු නිසා තේරුම් ගත්තා මම සංකල්පෙන් ඉවත් වෙන්න ඕන. සංකල්පය කියන්නේ මනෝමය. ඔබ තුල තියෙනවා නම් මේ මොහොතේ දුක් විඳින කාරණයක් ඒ කවරක්ද? සංකල්පය. මොනෝ හරි දුක් විඳින කාරණයක් ඇති. ඒ සංකල්පයේ දුක් විඳින්නේ. මේ සිත පින්නතුනේ විවිධ අනේකාකාර හැඩයන් වලට තබල බැලුවා. එවකට සිටි සියලුම යෝගාචරය. මේ ආධ්‍යාත්මික යුගය මීට 2600කට පෙර පුදුම උමනාවක් තිබුණයි මිනිස්සුන්ට. මෙච්චර දියුණු නැහැ, මෙච්චර සම්පත් නැහැ. එත් මිනිසාට ඕමනා වුණා මේ මිනිසා කවුද කියලා අඳුනගන්න. මේ ඉන්ද්‍රියන් කියන්නේ මොකද්ද කියලා අඳුනගන්න. ඇයි අපිට එක එක දේවල් මතක් වෙන්නේ, පහළ වෙන්නේ, ඒවා කුමන හේතුන් නිසා හටගන්නවද කියලා දැනගන්න. එනිසා අභ්‍යන්තර ධර්ම හේවත් අභිධර්මය එවකට ඒ මහා ඍෂිවරු බොහෝ දේවල් සොයාගෙන තිබුණා. ලෝකේ සොයාගෙන තිබුණා, සොයාගන්න අපහසු වෙලා තිබුණා. ලෝක නිරෝධය. මෙන්න මේ ලෝක නිරෝධය සොයා ගැනීමේ අභියෝගය දෑතට ගන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. උන්වහන්සේ බැලුවා විවිධ රටාවට මනස පවත්වල බැලුවා. ඒක රටාවක්වත් හරියේ නෑ. ඒ හැම දෙයක්ම මනෝමය කාරණයක් නිසා ඒ හැම දෙයකටම එකම නමක් කිව්වා, අනුසෝතගාමී ප්‍රතිපදාව. අනුව කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට සහ චින්තනයට සාපේක්ෂිතව ගලාගෙන යන හේන් අනුව සෝතගාමී ප්‍රතිපදා. තිලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඊළඟට සොයා ගන්නවා පටිසෝතගාමී ප්‍රතිපදාව. ලෝකේ මේ තාක් ඉන්න අය අතර පටිසෝතගාමී ප්‍රතිපදාව හඳුනන ගිහි පැවිද්දෝ තාම දුර්ලභයි. තාම දුර්ලභයි. පටිසෝතගාමී ප්‍රතිපදාව යනුවෙන් අදහස් වෙන්නේ හුදෙක් කැමැත්තට අකමැත්ත වීම නොවේ. ප්‍රසාදනීය දෙයට අප්‍රසාද කිරීම නොවේ. ඒ වගේ දෙයක් නෙමෙයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. සමස්තයට, ලෝකයට විරුද්ධව ගමන් කිරීමක්. ලෝකයට සමාන ක්‍රමයක් නෙමෙයි. එහෙමනම් මිනිස් චින්තනයට හසු නොවන දෙයක් තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. මිනිස් දැක්මට හසු නොවන දෙයක් තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ. හුදු වචනයට ගොනු කළ නොහැකි මගක් තමයි පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. ලෝකෙ පෙන්නුතුනේ සියලුම මනුස්ස වර්ගයා අර්ථයක් සොයනවා. බෝසත්තුරුන් කලින්ම ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ලෝකෙ නිරර්ථයි කියලා. ලෝකෙ අනාත්මයි. ලෝකෙ දුකයි. ලෝකෙ අනිත්‍යයි කියලා. දුක නම් අනිත්‍ය නම් අනාත්ම නම් අපි මොකද කළ යුත්තේ? නොයලීම පුරුදු කළ යුතුයි. යම් රූපයක් අනිත්‍යද දුක්ඛද අනාත්මද ඒ රූපේ නොඇලිය යුතුයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ඛද අනාත්මද එහි නොඇලිය යුතුයි. නොඇලෙන තැන නොගැටීම ප්‍රගුණ වෙනවා. නොගැටෙන තැන නොඇලීමත් ප්‍රගුණ වෙනවා. ඇලෙන තැන ගැටීමත් හට ගන්නවා. ඇලෙන තැන ගැටීමත් හට ගන්නවා. ගැටෙන තැන ඇලීමත් හට ගන්නවා. එහෙමනම් නොඇලීම ප්‍රගුණ කරන තැන නොගැටීමත් ප්‍රගුණ විය යුතුයි. සංඥා අනිත්‍යද දුක්ඛද අනාත්මද එහෙමනම් නොඇලිය යුතුයි. සංඛාර අනිත්‍යද දුක්ඛද අනාත්මද නොඇලිය යුතුයි. විඥානය අනිත්‍යද දුක්ඛද අනාත්මද නොඇලිය යුතුයි. ආන්නේ තරත්තා පංච උපාදානස්කන්ධයේ නොවැළී වාසය කරන ශාන්ත මනසින් විමුක්තිදායක සිතින් වාසය කරනවා. නොයතුනු සිත අතක්කා වචරව වාසය කරනු ඇති. ඇලුනු සිත තර්කයේ සැමවිටම ගැටෙනවා ඇති. නොඇලුනු සිත අතක්කා වචරව, නොඇලුනු සිත අවේදීතව, නොඇලුනු සිත අසංකාරිකව වාසය කරනවා ඇති. ඒකට පාවිච්චි කරනවා පින්නතුනේ නොඇලුණු සිතට විමුක්ති සිත කියලා. විමුක්ති සිතින් තමයි ආර්ය ශ්‍රාවකයෝ වාසය කරන්නේ, වාසය කිරීම පුරුදු කරන්නේ. අගය කරන්නේ විමුක්ති සිත, සංස්කාර සිත නෙමේ, විමුක්ති සිතයි අගය කරන්නේ. විමුක්ති සිතයි භාවිතා බහුලී කත කරන්නේ. එයනම් ඉතා සංසුන්නෝද, ශාන්තෝද, ප්‍රනීතෝද සිත නම් විමුක්ති සිතයි. පිනතුන මේ නිර්වාණය උදෙසා සිත හැඩගස්වන ශ්‍රාවකයා අනේකාකාරයෙන් හැඩගැහෙනවා. ඒත් අන්තයකට නොවැටි හැඩගැහෙන්න අමාරුයි. මේ පුහුණුව දිගින් දිගටම සිද්ධ කරලා තමා තුළ ගවේෂණය හොඳින්ම සිද්ධ කරලා තමන් චේතනාත්මක අන්තයකට නොවැටි විමුක්ති සිත ළඟ නතර වුණු දවසට තමයි ආර්ය මාර්ගයේ ආරම්භය සිද්ධ වෙන්නේ. බලන්න ඔබ චේතනා කර්මයක පැටලිලා නිර්වාණ ධර්මය යම් අන්තයක සිට බලනවාද කියලා. එහෙමනම් ඔබ වැරදි මාර්ගයක තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තමා තුළ වර්ධින අවස්ථා වැඩි. ඒකට හේතුව පුහුණු වෙන කාලය කියන්නේ ඒකයි. ඔබ ඒ සිත හරියටම මන්දියට ගත්තද, කිසිදු චේතනාවක නොඇලෙන තත්ත්වයට ගත්තද, සියලු සිතුවිලි කෙරෙහි, සියලු රූප කෙරෙහි, ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි මම මගේ ආත්මය කොට නොගන්නා වූ සිතින් අවදි වූවාද, උපේක්ෂා සහගත සිතින් අවදි වූවාද, විමුක්ති සහගත සිතින් අවදි වූවාද, අන්න ඔබගේ ධර්ම චක්ෂුෂය ආරම්භ වීම සිද්ධ වෙන මොහොත. මෙන්න මේ පිනුතුනි නිරෝධ සිත අවබෝධ කර නොගත් ජනයා තථාගත බුදුපියාණන් වහන්සේ සලකන්නේ නිවසක් නැති මිනිසුන් වෙනි. කියන්නේ හෝම්ලස් මිනිසෙක් වගේ නිවසක් නැහැ යාට. ඒ නිවසක් නැති නිසා පීඩා විඳිනවා. නිශ්චිත තැනක් නැහැ, නිශ්චිත අරමුණක් නැහැ, ස්ථිර සාරව කටයුතු කරන්න බෑ. අසරණකම කියා නිම කරන්න බෑ නිවසක් නැති මිනිසෙකුට. ආන්න ඒ වගේ තමයි පෙනුතුනේ මේ විමුක්ති සිත අඳුරන් නැත්තම් අපි ආධ්‍යාත්මය තුළ අපට නිවසක් නැති හා සමානයි. මෙන්න මේ විමුක්ති සිත අවබෝධ කරගත්තොත් එයා නිවසක් ඇති මිනිසෙක් හා සමානයි. එයාට රැකවරණේ ආරක්ෂාව තියෙනවා. කොච්චර එහෙට පහළට ඇවිදලා ගියා ආයි තමන්ට එන්න නතර වෙන්න තැනක් තියෙනවා. ඔබට තියෙනවද? සියල්ලගෙන් නිදහස්ව වාසය කිරීමට පුළුවන් කිසිදු කරදරයක් පීඩාවක් නැති නිර්භය ස්ථානය හෙවත් ඒ ෂේම භූමිය. ඔබේ සිතේ ඔබ තහවුරු කරගෙන තියෙනවද? සම්පූර්ණයෙන්ම ලෝභය දුරුකර නිසා, ද්වේෂය දුරුකර නිසා, මෝහය දුරුකර නිසා ලැබෙන අපූරු අවස්ථාවක්. ඔබ ලෝභාන්තයකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් මාරය ඇවිල්ලා ඔබ ලෝභාන්තයට ගෙනියනවා. විදසුන් වඩන බෝසතාණන් වහන්සේ ඉදිරියට ආපු මාර සෙනග නිවන් මඟ යන ඕන ආර්ය ශ්‍රාවකයෙක් ඉදිරියට එන්න පුළුවන්. ඒ ආර්ය ශ්‍රාවකයා නුවණින් දැක මඟ හැරිය යුතුයි. ආර්ය මාර්ගයේ බැහැරට ගන්න පුළුවන් හැම උපක්‍රමයක්ම මේ මාර්යා යොදවනු. කවුද මේ මාරයා කියලා කියන්නේ? නිවනට බාධා කරන අවස්ථාවට කියන්නේ මාරයා කියලා. නිවනට බාධා කරන අවස්ථාවලට කියන්නේ මාර බලවේග කියලා. සසරට බඳවන ස්වභාවයට කියන්නේ මාර බලවේග කියලා. ඔබ මේ ලෝකයේ කිසිම දෙයකට බඳවන්න බැරි නම් පමණයි මේ විමුක්ති මඟ තුල වැඩෙන්නේ. මෙතන ඔබ පින්නතුනේ රැඳී සිටින්නේ මේ ලෝකයේ අනෙකුත් දේවල් කෙරෙහි බඳවන්න බැරි වුණාද දවස. ඒ හැම දෙයකින්ම මුදවාගෙන භාවනා මධ්‍යස්ථානයට සපමිනියා. ඒ ශරීරය භෞතික ලෝකයෙන්, ඊළඟට පින්නතුනි ආධ්‍යාත්මික ලෝකයෙන් කිසිම තැනකට ඔබව බඳින්න බැරි වුණොත් ඔබට පුළුවන් ඒ භාවනා මධ්‍යස්ථානයේ වාගේ විමුක්ති ස්ථානයට නිරෝධ ස්ථානයට සපමින වාසය කරන්න පුළුවන්. ඔබ ඒක මේ මොහොතේ අත්දකින්න. සියලු බැඳීම් වලින් වෙන් වෙලා ඒවට පිළියම් සපයලා අපි ආවා භාවනා මධ්‍යස්ථානයට. භාවනා මධ්‍යස්ථානයේ සිටමින් අපේ සිතේ තියෙන සියලු බැඳීම් අත්හැර විමුක්ති ස්ථානයට, නිරෝධ ස්ථානයට නැවත යනවා. ඒක හරි ලේසි වැඩක් පෙන්නතුනේ. තේරුම් ගත්තෝ. පින්නතුනේ ඔබ වටා කැරකෙන පීඩනයක් ඇත්නම් ඒ තමයි ඔබගේ තණ්හාව. ඔබ දැන් හඳුනා ගන්න. ඔබ වටා කැරකෙන පීඩනයක් මේ දැන් තිබෙනවා නම් ඔබ හඳුනා ගන්න ඒ තමයි ඔබගේ තණ්හාව. තණ්හක්කයෝ තණ්හාව දුරු කිරීමෙන් නිරෝධෝ තණ්හාව නිරෝධ කිරීමෙන්. ඒ තණ්හාව දුරු වුණු විමුක්තිය නිරෝධය ඔබ අත්දකින්න. මේ භාවනා කාලය තුළ ඔබ ඉගෙන ගන්නවා නම් නිවීමෙන් ජීවත් වෙන්න, දැවීමෙන් තොර ජීවත් වෙන්න, දැවීමෙන් තොරව නිවීමෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තා නම් ඒක තමයි නිවන් මඟ ප්‍රගුණ කිරීම. එහෙම මනස නිවන්න 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 පින්නතුනේ මනසින් දැනෙන සිසිලස අප්‍රමාණයි. ඒකට තමයි විහිත රාගය, විහිත දෝෂය, විහිත මෝහය ඇති කරගන්නවා කියලා කියන්නේ. මෝහය දුරු කරගන්නේ නැතුව පින්නතුනේ හිතේ නිවීමක් හදාගන්න බෑ. මෝහය තියෙන කෙනාගේ හිත නිරවුල් වෙන්නේ නැහැ, හිත පැටලෙනවා. මෝහය නැති විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට පමණයි හිත නිරවුල් කරන්න පුළුවන්. ගානක් ඉතුරු නැතුව බෙදන්න කියලා කෙනෙකුට දෙන්න පුළුවන්කම තියෙන යාට යම්කිසි නුවණක් තියෙනවා නම් විතරයි. මෝහයෙන් ඉන්න කෙනෙකුට ඒක කරන්න බෑනේ. ඒ වගේ තමයි පින්නතුනේ මේ සිත ඉතුරු නැතුව බෙදන්න, අශේෂ විරාග නිරෝධ කරන්න, ශේෂයේ ඉතුරු නොවෙන්න බෙදන්න. ශේෂයේ ඉතුරු වෙන්නේ නැති වෙන්න බෙදුව තැන තමයි නිරෝධය. එහෙම නැත්නම් මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා තථාගත සම්මා සම්බුදුරු දේශනා කරේ අන්නයටයි. සංඥාව දිහා බැලුවත් සංඥා විමුක්තිය, වේදනා දිහා බැලුවත් වේදනා නිරෝධය, කොයි දෙස බැලුවත් පින්නතුනේ නිරෝධය විමුක්තිය විරාගය දකින්න පුළුවන්. ආන්න එතෙන්ට තමයි පින්නතුනේ නිරෝධ සිත චේතෝ විමුක්තිය කියලා බුදුවරු පෙන්වන්නේ. මෙතෙක් වෙලා ප්‍රගුණ කරන ලද භාවනාවේ අනුවසින් පින්නතුන්ට දැන් හොඳටම ප්‍රත්‍යක්ෂ වෙලා ඇති ප්‍රශ්න තියෙන්නේ බාහිරේ නෙමෙයි, ප්‍රශ්න තියෙන්නේ හිතේ කියලා. හිත සුද්ධ කරගත්තනම් ප්‍රශ්න ඔක්කොම විසඳ ගත්තා. පෝසත්කම තියෙන්නේ හිතේ, දුප්පත්කම තියෙන්නේ හිතේ, නොයෙකුත් බෙදීම් තියෙන්නේ හිතේ. හිතේ ප්‍රශ්නයකට බාහිර ලෝකයෙන් විසඳුමක් සොයන මිනිසුනි, ඔබගේ සිතේ ප්‍රශ්නේ විසඳා ගන්න, එවිට ලෝකයේ ප්‍රශ්නේ අවසන්. මේ නිවන් මඟ යන ආර්ය ශ්‍රාවකයාට පින්නතුනේ අර බුද්ධ කාලයේදී එක්තරා ආර්ය මඟ ගමන් කරපු එක්තරා ආර්ය ශ්‍රාවකයෙකුට දෙවියෙක් ඇවිල්ලා මේ ආර්ය ශ්‍රාවකයෙගේ තියෙන මනස චෙක් කරලා බලන්න උත්සාහ කළාලු. ඉතින් කිව්වලු මේ ආර්ය ශ්‍රාවකයාට, තව දුප්පත් කෙනෙක් බුදුහාමුදුරු සරණ ගිහිල්ලා අවබෝධේ, මම මෙච්චර කහවනු දෙන්නම්, ඔබ බුදුහාමුදුරුව නෙමෙයි, උන්වහන්සේ ළඟ ගුණ නෑ කියලා කියන්න කිව්වා. ධර්මය ඔය ධර්මය අසත්‍යයක් කියලා කියන්න කිව්වා. ඒ සඟුන් ළඟ ඒ ධර්මය නෑ, ඒක අවිද්‍යාවක් කියලා කියන්න කිව්වා. පින්නතුනේ අන්ත දෙලින්දෙකුට මහා සිටුවරයෙක්ගේ ධනයක් දෙන්නයි මේ හදන්නේ. නමුත් මේ දෙවියාට මොකද කිව්වේ මේ අන්ත දෙලින්දු අසරණ මනුස්සයා? ඔබ මුළු ලෝකෙම දුන්නා, සක්විති රජකම දුන්නා, මම බුදුන් නොබදුන් කියන්නේ නෑ. දහම් නොදහම් කියන්න මට බෑ. සඟුන් නොසඟුන් කියන්න මට බෑ. මම ඒක අත්දකිනවා. ඒ දෙවියා විශ්මයට පත් වුණා, පුදුමයට පත් වුණා. මේ ලෝකෙ මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා. ඒ පින්නතුනි අවබෝධයෙන් තුන්වන් සරණ ගිය දිලිඳු මිනිස්සෙක් වූ නිසා පදපාලාවෙන් සරණ යන අය නම් ඕක කියනවද නැද්ද කියන්න පුළුවන්. තාම සුළු දෙයටත් කියන්න පුළුවන්. හැබැයි මේ අවබෝධයෙන් සරණ ගියපු කෙනාට කවදාවත් ලෝකයක් ගෙනල්ලා තමන්ගේ දෙපොළ තුල තිබ්බත් ඒ බුදුන් නොබුදුන් දහම් නොදහම් සගුන් නොසගුන් කියන්න එයාගේ දිව නැමෙන්නේ කටහුරු වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒක මුළු ආත්මයෙන්ම කරගන්නා ලද අවබෝධයක් වන බැවින් ඒ වගේම මේ ලෝකේ තියෙන සියලු සම්පත්වලට වඩා වටිනාම රත්නයක් උත්තරීතර පදවියක් තමන් ලද ඒ භාග්‍ය පිළිබඳව කල්පනා කරමින් එයාට ඒක කරන්න බෑ, කරන්නෙත් නෑ. අන්න එතෙන්ට පින්නතුනි සිත ආවනම් කියනවා ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය. ඒ සිතනම් පින්නතුනි මොනම හේතුවකින්වත් සලන්න බෑ. වෙන කිසිම මගකට ඒ සිත අල්ලන්නත් බෑ. ඒ සිත කිසිම මිත්‍යා දෘෂ්ටියකින් පුරවන්නත් බෑ. ඒ නිසා තමයි පින්නතුනි සද්ධර්මය හැම කනකටම කනවැකින්ට ඕන. එහෙම කනවැකුණුත් පින්නතුනි මිත්‍යා දෘෂ්ටියට ඒ මනුෂ්‍යයව රවට්ටන්න බැරි වෙනවා. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටික මිනිසුන් රවට්ටන්නේ පින්නතුනි මිනිස්සු ළඟ දැඩි අවිද්‍යාව ඇති නිසා. අවිද්‍යාව ඇති, මෝහාන්ධකාරය ඇති මිනිස්සු රවට්ටන්න හරි ලේසි. ඒ නිසා මේ රටේ ඉතාම බහුලයි මෝහාන්ධකාරයෙන් යුක්ත මිනිස්සු. පුදුම කනගාටු විදියට ආගම් කාර්යෝ මිනිස්සු රවට්ටනවා. පුදුම විදියට දේශපාලකයෝ මිනිස්සු රවට්ටනවා. පුදුම විදියට විවිධ කුමන්ත්‍රණ කාර්යෝ මිනිස්සු රවට්ටනවා. මිනිස්සුන්ගේ රැවටීමේ කෙලවරක් නැහැ. ඒ රැවටීම ඔබ තුලින් අහවර කරගන්න නම් ඔබ කරන්ට ඕන ඥානය උදා කරගන්න. ඇස පහල කරගන්න ඕන. ආලෝකේ උදා වෙන්න ඕන. දුර තියා, ඈත තියා කරුණක් දෙයක් පුජ්‍යලයක යමෙක් දකින්න පුළුවන් ශක්තිය තමා තුළ ජනිත කරගන්න ඕන. වචනේ කුමක් වුවත් එහි අර්ථය ගැඹුරින් වටහා ගන්නට පුළුවන් ශක්තිය තමා තුළ පහළ කරගන්න ඕන. තම සිත හඳුනාගෙන අන් සිත හඳුනා ගන්නා නුවණ පහළ කරගන්න ඕන. පින්නතුනේ තවමත් ඔබට ඔබේ මනසට සුරක්ෂිතම ස්ථානය සොයා ගන්නට බැරි වුණාද? එහෙම නැත්නම් පුළුවන් වුණාද? ඔබේ මනසට සුරක්ෂිතම ස්ථානය ඒ උත්තරය ඔබ තුළින්ම ලබා ගන්න බැරි වුණා නම් ලබා ගන්න මහන්සි වෙන්න. ඔබ තුළමයි ඔබට ඒ සුරක්ෂිතම ස්ථානය සොයා යන්න සිද්ධ වෙන්නේ. අවසාන දෘෂ්ටියත් අත්හල තැන ඔබට ඒ සුරක්ෂිත ස්ථානය පහළ වෙනු ඇති. අවසාන සංකල්පයත් අත්හල තැන ඒ සුරක්ෂිත නිවහන ස්ථානය ඔබට ලැබෙනවා ඇති. අවසාන සංඛාරයක් දුරු කරපු තැන ඔබට ඒ සුරක්ෂිතම ස්ථානය ලැබෙනවා ඇති. පසකින් නිර්වාණය, පසකින් සංස්කාර. ඔබ ඇදී යන්නේ කොයි පැත්තටද බලන්න. පසකින් සක්විති රජකම, ලෝකාධිපත්‍ය රජකම, පසකින් නිර්වාණය, බුද්ධත්වය, අරිහත්වය. ඔබේ සිත ඇදෙන්නේ මොන පැත්තටද? පසකින් කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය. පසකින් නිරෝධය. පසකින් රාගය, පසකින් විරාගය, පසකින් ද්වේෂය, පසකින් අද්වේෂය, පසකින් මෝහය, පසකින් අමෝහය. ඔබේ සිත ඇදෙන්නේ කුමන පැත්තටද? ඔබ ලෝකෝත්තර පැත්තට, ධර්මකාමී පැත්තට සිත අලවන්න. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයේ පැත්තට ඇලුනොත් ඒකෙන් අපිට දිනුමක් ලැබෙනවා. ලෝකෙට ඇලුනොත් පරාජයක්ම තමයි. නුවණ ඇති අය චිත්ත වේගයන්ගෙන් බේරෙනවා. නුවණ නැති අය චිත්ත වේගයන්ට හසු වෙනවා. නුවණ ඇති අය රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් බේරෙනවා. නුවණ නැති අය ඒවට කොටු වෙනවා. නුවණ ඇති අය රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් බේරෙනවා. නුවණ නැති අය ඒවට හසු වෙනවා. නුවණ නැති අය කාලයට හසු වෙනවා. නුවණ ඇති අය කාලයෙන් බේරෙනවා. ඔබ තුළට පහළ වෙන සෑම චේතනාවකම යථා තත්ත්වය සොයා යන්න. ඔබ තුළ හටගන්නා සෑම කම්පන ප්‍රකම්පනයකම යථා තත්ත්වය හෙවත් හේතු ප්‍රත්‍ය හා හේතුඵල නිරෝධය සොයා ගන්න. සමාජයේ ඇහෙන්නේ නැති වචනයක් තමයි හේතු ප්‍රත්‍ය බලන්න කියලා නම් කියනවා. දැන් මේ විද්‍යාව ලෝකේ තියෙනවනේ, නූතන විද්‍යාව, ඒ වයින් මනෝවිද්‍යාව හරි වේවා, සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍ය බැලීම ගොඩාක් දුරට. ඒත් පින්නතුනේ හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධය සොයා ගන්නත් ඕන. හේතු ප්‍රත්‍ය බලන්න ඕන, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධය සොයා ගන්න ඕන. මෙන්න මෙවිට පින්නතුනේ අපේ ඥාණය ප්‍රමාණිකූලව උදා වෙනවා. දැන් මෙතන පින්නතුන් මන භාවනාවේ දිච්ච පින්නතුන්ගේ ඒ ධර්ම චක්ෂුෂය ටික ටික විවර වෙනවා. ඒ ඥානේ ටික ටික උදා වෙනවා, හිරු මඩල උදා වෙනවා වාගේ. ඒ ආලෝකයේ ටික ටික ඇති වෙනවා. ඒ ප්‍රඥාව ටික ටික පහළ වෙනවා පින්නතුනේ. ඒසාන්නේ ආලෝකයේ පූර්ණත්වයට ගමන් කිරීම සඳහා තව තවත් අපි සිහිය පුරුදු කරනවා, ප්‍රඥාව වර්ධනය කරනවා, ආර්ය සමාධිය යුක්තව වාසය කරනවා. වාසය කරන තරමට තමන්ට හඳුනා ගන්න පුළුවන් තමා තුළ ඇති සහනය සහ අසහනය. සහනය නිවන් මඟට හේතුයි, අසහනය සසරට හේතුයි. කිසිදු සිතිවිල්ල අල්ලා නොගෙන වාසය කරන්න. කිසිදු චේතනාවක් අල්ලා නොගෙන වාසය කරන්න. මේ කාරණේ හරියට පිළිපැද්දොත් ඔබ එක් දිනකින් නුවද රහත් ඵල ලබන්න පුළුවන්. නුවණ මදි නම් ප්‍රගුණ කළොත් ජීවිත අවසානයේදී හෝ ඒ උතුම් ඵලයට පත් වෙන්න පුළුවන්. හොඳයි සාදු පිටුනි. අද ඇසළ පුර වසළොස්වක පොහෝ දවසේ අපි හැම දෙනාම නිවි සැනසිල්ලේ භාවනා ප්‍රගුණ කළා, භාවනා කළා. ඒ භාවනා කරේ පිණසුනේ අපිට මෙන්න මේ දමසභා මණ්ඩපය ඉතාම චමත්කාරාන්දමින් ඉතාම ඉක්මනින් බොහෝම සද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් ශාසනාලයෙන් හදවතින්ම පූජා කළ පින්වත් චන්දන තිසේරා මැතිතුමන් සහ ඒ ශාමලි තිසේරා මැතිණියගේ තිබුණු ධන පරිත්‍යාගය නිසා මැතිතුමාගේ සහයව මැතිණියගේ නමින් පරලෝක ප්‍රාප්ත වූ ඒ දෙමව්පිය දෙපළට දෙපාර්ශවයේම සිටින දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා තමයි මේ ධර්මශාලාව ඉදිකරන්නේ. අපි මේ මොහොතේ රැස් කරගන්නා ලද උතුම් පින්බල අනුමෝදන් කරමු. පීටී තිසේරා පින්වත් පියාණන් වහන්සේටත්, සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේටත් සසර නිවන් පිණිස හේතු වාසනා වේවා කියලා. ඒ වගේම ශාමලි තිසේරා මැතිණියගේ මව්පිය දෙපළ වෙන බී විජේරත්න මෑණියන් වහන්සේටත්, YAB විජේරත්න පියාණන් වහන්සේටත් සසර නිවන් සුව පිණිස හේතු වාසනා වේවා.